මෙතරට ගුරු ගෙදරින් අපි ඔබට ගෙනෙන්නට සූතනම් වෙන්නේ නර්තනය පිළිබඳව පාඩම් මාලාවක්. මේ සඳහා සම්පත්දායකත්වය දක්වන්නේ මහනුවර කිංසුත් විද්‍යාලයේ නර්තනාචාර්ය ශාමල විජේරත්න සමගින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ නර්තනාචාර්ය හිමල්ක පාසගරත්න මහතා. ඉතින් අපි ඒ පාඩම් මාලාව සඳහා තමයි දැන් යොමු වන්නට සූතනම් වෙන්නේ.
අයිබෝවන් දුවේ පුතේ, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ගුවන් විදුලිය කඳුරට ගුවන් විදුලිය විසින් සංවිධානය කරනු ලබන මැදරට ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් මාලාවේ නර්තන විෂයට අදාළ පාඩම් මාලාවේ අද දින පාඩම හා සම්බන්ධව සිටින සියලු දුවල පුතාලා මෙම වැඩසටහනට සාදරයෙන් පිළිගන්නවා. අද දින අපි අපොස සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට සම්බන්ධ සිංහල ගැමි නැටුම්හි සංස්කෘතික පසුබිම පිළිබඳ සාකච්ඡා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සිංහල ගැමි නැටුම් කියලා ගත්තාම අපිට විශේෂයෙන්ම සිංහල ගැමි නැටුම් පිළිබඳ කතා කිරීමේදී ගැමි නැටුම් යනු කුමක්ද කියන එක මුලින්ම අපි හොයලා බලන්න සිද්ධ වෙනවා. ඒකෙදී අපි ගැමි නැටුම් යනු කුමක්ද කියලා විස්තර කිරීමට ප්‍රථමයෙන් ඔබට අවශ්‍ය නම් මේකෙදී මේ වැඩසටහනේ ඇතුළතදී ඔබට අවශ්‍ය තොරතුරු සටහන් කරගන්න අවශ්‍ය නම් ඒ සඳහා කොලයක් පෑනක් සූදානම් කරගන්න. ඒ කරලා මේ අපිත් සමග මේ වැඩසටහන පුරාවට අවශ්‍ය තොරතුරු සටහන් කරගන්න කියලා මතක් කරනවා. අපි මුලින්ම කතා කරමු දුවේ පුතේ ගැමි නැටුම් යනු කුමක්ද කියලා. ඔබටත් පුළුවන් ඕනනම් උත්සාහ කළ බලන්න ගැමි නැටුම් යනු කුමක්ද කියන ප්‍රශ්නෙට පිළිතුර තමන් ප්‍රථමයෙන් ලියන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් ගැමි නැටුම් කියන එක අපේ ලංකාවේ පමණක් නෙවෙයි, ඉන්දියාවේ, චීනේ, ජපානේ, නැත්නම් යුරෝප රටවල වගේ ලෝකෙ හැම තැනම දකින්න පුළුවන් නැටුම් විශේෂයක්. ඉතින් මේවා ලංකාවේදී සිදු කරන ගැමි නැටුම්, ලංකාවේ ගැමි නැටුම් කියලා හඳුන්වනවා, ශ්‍රී ලාංකීය ගැමි නැටුම් කියලා, ඉන්දියාවේ ගැමි නැටුම් ඉන්දියා ගැමි නැටුම් කියලා හඳුන්වනවා, චීනයේදී චීන ගැමි නැටුම්, ජපානයේදී ජපාන ගැමි නැටුම්, බටහිරදී බටහිර ගැමි නැටුම් වශයෙන් හඳුන්වනවා. ඉතින් මෙහෙම හඳුන්වන ගැමි නැටුම් කියන්නේ මොකක්ද කියලා අපි බලමු. මම හිතනවා ගැමි නැටුම් යන කුමක්ද කියන ප්‍රශ්නෙට උත්තර ලියන්න සරල වෙලාවක් ගත ඇති කියලා. මම ඒකට අදාළ පිළිතුර ඔබට කියන්නම්. ගැමි නැටුම් කියන්නේ දුවේ පුතේ ගැමි ජනතාව විසින් නිර්මාණය කරගන්නා නැටුම් විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ගැමි නැටුම් යනු ගැමි ජනතාව විසින් නිර්මාණය කරනු ලබන නැටුම් විශේෂයක්. එතකොට මේවා සිංහල ජනතාව විසින් නිර්මාණය කරගන්නා ලද නැටුම් සිංහල ගැමි නැටුම් ලෙසත්, ද්‍රවිඩ ගැමි ජනතාව විසින් නිර්මාණය කරන නැටුම් ද්‍රවිඩ ගැමි නැටුම් විදිහටත් ලංකාවේදී අපේ ශ්‍රී ලංකාව තුළ භාවිතා වෙනවා. අපි මේ ගැමි නැටුම් පිළිබඳ කතා කරද්දී මේ ගැමි නැටුම් හරහා ගැමියාගේ සිතුම් පැතුම්, ජීවන වෘත්තීන්, ඇදහිලි හා විශ්වාස, ඒ වගේම විනෝදාශ්වාදය හා ජීවන රටාවන් පිළිබඳ තොරතුරු මේ ගැමි නැටුම් හරහා හෙළිදරව් වෙනවා. ඉතින් මේ හෙළිදරව් යන්නේ කොහොමද කියලා කිව්වොත්, ඒ මේ හැම ගැමි නැටුමකටම තියෙනවා ගායනා. මේ ගැමි ගායනා මගින් තමා මේ ගැමි නැටුම් වලට අදාළ ගැමි ගායනා මගින් තමා මේ තොරතුරු බොහෝමයක් අපිට උදාහරණ විදිහට පෙන්වන්න පුළුවන් වෙන්නේ. අපි දැන් මුලින්ම බලමු ගැමි නැටුම්හි අන්තර්ගත ඇදහිලි හා විශ්වාස පිළිබඳ ගැමි නැටුම් වලට පාවිතා කරන ගායනයකින් කොහොමද අපිට උදාහරණ පෙන්වන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ සඳහා මම ඉමල් වාසගරත්න සර්ට ආරාධනා කරනවා.
උන්න වෙන්දා ඕං වෙන්දා තෙරුවන ආපි වෙන්දා devi utu maan vanda unna vanda om vanda de guru haat va ඔබයට අපි
හොඳයි දුවේ පුතේ. දැන් ඒ කවියෙන් අපිට අහන්න ලැබුණා තෙරුවන සඳහා වැන්දයි කියලා, දෙවි උතුමන් සඳහා වැන්දයි කියලා, ගුරු දෙගුරුන්ට වැන්දයි කියලා. ඉතින් මේකෙදි අපි ගැමි නැටුම් වලදී අපි නිතරම දකින්න තියෙන ලක්ෂණයක් තමයි ගැමි නැටුම් ආරම්භයේදී අවසර ගැනීමක් සිද්ධ කරනවා. ඔවුනවුන් අදහන විශ්වාස කරන ආගමික විශ්වාස හා ඇදහිලි සම්බන්ධයෙන් මූලික කරගෙන මේ විදිහට අවසර ගැනීමක් සිද්ධ කරනවා. ඉතින් එහිදී අපිට උදාහරණයක් විදිහට මේ ගැමි ගායනා නර්තනයට ගැමි නර්තනයට අදාළ ගායනා මගින් මේ විදිය උදාහරණ පෙන්වලා දෙන්න පුළුවන්. ඒ වගේමයි මේ ගැමියාගේ ජීවන රටාවන් පිළිබඳ තොරතුරු මේ ගැමි ගායනා මගින් හෙළිදරව් වෙනවා. ගැමියාගේ ඇඳුම් පැළඳුම් කොහොමද, ඔහුගේ ජීවන වෘත්තීන් කොහොමද, ඔවුන් එදිනෙදා කරපු ක්‍රියාකාරකම් මොනවාද වැනි තොරතුරු මේ ගැමි නැටුම්හි අන්තර්ගත ගායනා මගින් විස්තර කෙරෙනවා. අපි මේ ගැමි ජනතාවගේ ජීවන තොරතුරු පිළිබඳ හෙළිදරව් වන ගායනයට සවන් දෙමු.
ඉරිදා දවසේ පන්මුදුරන්නේ, සඳුදා දවසේ පන්වේලන්නේ, අඟහරුවාදා පැදුර පුරන්නේ, බදාද සමයන් පොළටයි යන්නේ, බදාද සමයන් පොළටයි යන්නේ.
හොඳයි දුවේ පුතේ. දැන් ඔවුන්ගේ දිනචර්යාවන් පිළිබඳ තමයි ඒ කවියෙන් ගායනා වුණේ, ඒ විස්තර වුණේ. හොඳයි, දැන් අපි හොයලා බලමු මේ ගැමි නැටුම්හි අපි අන්තර්ගත වෙලා තියෙන දැන් අපි කතා කරේ ජීවන තොරතුරු, සිතුම් පැතුම්, විශ්වාස, ඇදහිලි, ජීවන රටාවන් ගැන. අපි මීළඟට කතා කරලා බලමු මේ ගැමි නැටුම්වල ඉතිහාසය කොහොමද කියලා. ඔගොල්ල දන්නවා අපේ දේශීය නර්තන සම්ප්‍රදායන් තුනෙහි ඓතිහාසික තොරතුරු පිළිබඳ කතා කරද්දී විජයාවතරණය දක්වා ඈතට දිව යනවා. සමහර විට ඊටත් එහා තොරතුරු ලැබෙනවා. හැබැයි මේ ගැමි නැටුම් පිළිබඳ තොරතුරු සාකච්ඡා කරද්දී, මේ ඉතිහාසය පිළිබඳ තොරතුරු හොයා බලද්දී අපිට පිළිගත හැකි සාක්ෂි ලැබෙන එතරම් ඉතිහාසයක් දැක ගන්න හම්බෙන්නේ නැහැ. අපිට ඒ පිළිබඳ ප්‍රථම සාක්ෂිය ලැබෙන්නේ ගම්පල යුගයට අදාළ ඇම්බැක්කේ දේවාලයේ තියෙන ලී කැටයමක් ආශ්‍රයෙන්. ඉතින් ගම්පල යුගයේ ඉදි වුණ ඇම්බැක්කේ දේවාලයේ ලී බාල්කයක දකින්න ලැබෙන ලී කෙලි නැටුමක ලී කැටයමක් තමයි අපිට ප්‍රථම ඉතිහාස තොරතුරු විදිහට ගැමි නැටුමක් සම්බන්ධයෙන් ලැබෙන සාධකය වෙන්නේ. ඉතින් පසු කාලීනව මහනුවර යුගයේ සිරකරුවෙක් වශයෙන් හිටපු රොබර්ට් නොක්ස් මහතා විසින් ලියපු එදා හෙළදිව කියන කෘතියේ සඳහන් වෙනවා කලගෙඩි නැටුමක් සම්බන්ධයෙන්. දෙවනි වාරට අපිට තොරතුරක් විදියට ලැබෙන්නේ මහනුවර යුගයේ ඒ එදා හෙළදිව කෘතියේ දකින්න හම්බෙන සාධකයේ කලගෙඩි නැටුමක් සම්බන්ධයෙන්. මෙවැනි ඉතිහාසගත තොරතුරු තමයි අපිට මේ ගැමි නැටුම් හා සම්බන්ධව දැනගන්න ලැබෙන්නේ. අපි ඊළඟට බලමු කොහොමද මේ සිංහල ගැමි නැටුම් වර්ග කර දක්වන්නේ කියලා. ගැමි නැටුම් වර්ග කරද්දී අපි ඒ වගේ ස්වභාවය අනුව විවිධ කොටස් විදිහට නම් කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේකෙදි කෘෂිකර්මාන්තය ඇසුරින් නිර්මාණය වෙච්ච, කෘෂිකර්මාන්තය පාදක කර ගනිමින් නිර්මාණය වෙච්ච ගැමි නැටුම් දැක ගන්න පුළුවන්. ඒ වගේම ගෘහස්ත කාර්යයන් ඇසුරින් නිර්මාණය වෙච්ච ගැමි නැටුම් දැක ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම විනෝද ක්‍රීඩා ඇසුරින් ගොඩනැගුණු ගැමි නැටුම් දැක ගන්න පුළුවන් වෙනවා. තවත් විදියට කිව්වොත් අපි මීට අමතරව රාජ සභා ඇසුරින් ගොඩනැගිච්ච සමහර ගැමි නැටුම් දැක ගන්න පුළුවන් වෙනවා. මේකෙදි වැඩි වශයෙන්ම අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ කෘෂිකර්මාන්තය ඇසුරින් සහ ගෘහස්ත කාර්යයන් ඇසුරින් සහ විනෝද ක්‍රීඩා ඇසුරින් ගොඩනැගිච්ච ගැමි නැටුම්. රාජ සභා ආශ්‍රව අපිට දැකගන්න ලැබෙන්නේ චාමර නැටුම වගේ නැටුම් ක්‍රමයක්, ගැමි නැටුම් විතරයි. මේ චාමර නැටුම වැනි ගැමි නැටුම් පමණයි. අපිට කෘෂිකර්මාන්තය ඇසුරින් අපිට ගොයම් නැටුම දක්වන්න පුළුවන්. ඒ වගේම තේ දළු නෙලීමේ නැටුම දක්වන්න පුළුවන්. ගෘහාශ්‍රිත ඇසුරින් නිර්මාණය වෙච්ච ගැමි නැටුම් විදිහට මෝල් ගස් නැටුම, කලගෙඩි නැටුම, කුළු නැටුම, පන් නැටුම වගේ ජන නැටුම් පෙන්වා දෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී දැන් ඔගලන්ට මතක් වෙන්න පුළුවන් මෝල් ගස් නැටුම කෘෂිකර්මයටත් අදාළ වෙන්න පුළුවන් කියන එක, කුළු නැටුම කෘෂිකර්මයටත් අදාළ වෙන්න පුළුවන් කියලා. ඔව්, ඒකෙදි මේ කොටස් දෙකටම මේ නැටුම් වර්ග දෙක අයිති වෙනවා. එතකොට විනෝද ක්‍රීඩා ඇසුරින් ගොඩනැගිච්ච ගැමි නැටුම් මොනවාද කියලා ඊට පස්සේ බලමු. ඇතනම ලී කෙලිය, ඒ වගේම රබන් නර්තනය, කඩු නර්තනය, ඒ වගේම පතුරු නර්තනය, සවරං නර්තනය, තාලම් නර්තනය වැනි ජන නැටුම් අපිට පෙන්වන්න පුළුවන් මේ විනෝද ක්‍රීඩා ඇසුරින් ගොඩනැගුණු ගැමි නැටුම් විදිහට. ඉතින් මම කලින් සඳහන් කරා රාජසභාශ්‍රීන් රජවරුන්ට ප්‍රභූන්ට පවන් සැලීමේ රාජකාරියක් විදිහට චාමර සැලුවා එදා රජ කාලේ තාක්ෂණයේ දියුණු නැති නිසා. ඉතින් ඒ ඇසුරින් ගොඩනැගිච්ච නර්තනයක් තමයි චාමර නැටුම්. මේවා අපි සමහර මේ විනෝද ක්‍රීඩා ඇසුරින් ගොඩනැගුණු ගැමි නැටුම් සබ නැටුම් අවස්ථාවලදී දක්වනවා අපිට දැක ගන්න පුළුවන්. මේ ගැමි නැටුම් අපිට විවිධ ආගමික පෙරහැරවල්, ඒ වගේම සංස්කෘතික උත්සවවල්, ඒ වගේම සමාජීය ඇතැම් උත්සව අවස්ථාවල්දී දැක ගන්න පුළුවන් වෙනවා. දැන් මේ වැඩසටහන සවන් දෙන බහුතරයක් දුවල පුතාලා, මේ මධ්‍යම පළාතේ ආශ්‍රිතව ජීවත් වෙන දුවල පුතාලා නිසා ඕගොල්ලෝ වැඩි දෙනෙක් මහනුවර දළදා මාලිගාවේ පවත්වන වාර්ෂිකව පවත්වන දළදා පෙරහැර දැකලා ඇති. ඔගොන්න මතක ඇති ඒ දළදා පෙරහැරදී මේ ගැමි නැටුම් බොහෝමයක් ඔගලන්ට දැක ගන්න අවස්ථාව ලැබුණ බව. හොඳයි, අපි දැන් ඊළඟට බලමු දුවේ පුතේ මේ ගැමි නැටුම් වල දැකිය හැකි සුවිශේෂ ලක්ෂණ මොනවාද කියලා. ගැමි නැටුම් වලටම ආවේනික වෙච්ච සුවිශේෂ ලක්ෂණ ගණනාවක් තියෙනවා. අපි ඒ ගැන අවධානය යොමු කරමු. මේකෙන් ප්‍රධානම සුවිශේෂ ලක්ෂණය තමයි මේ ගැමි නැටුම් වල තියෙන සරල බව. සරල බව කියලා කිව්වහම ගැමි නැටුම් වල චලන සරල බවින් යුක්තයි. මොකද මේ ගැමි නැටුම් මුල් යුගයේදී නර්තනය කරේ වයස් ભેදිකින් තොරව, කාන්තා පුරුෂ ભેදිකින් තොරව සියලු දෙනා එකට එකතු වෙලා. එතකොට කුඩා දරුවන්ට, තරුණයන්ට, මහලු පුද්ගලයන්ට, මැදි වයසේ පුද්ගලයන්ට සියලු දෙනාටම සම්බන්ධ වෙලා එකට නර්තන ඉදිරිපත් කරන්න පුළුවන් චලන තමයි මේගොල්ලෝ තෝරා බේරා ගත්තේ. ඒ නිසා මේ ගැමි නැටුම් වල චලන නිතතින්ම සරලව දකින්න ලැබෙනවා. ඒත් එක්කම සරල රංග වස්ත්‍රාභරණ පාවිච්චි කරා එදිනෙදා ජීවිතයේ ඇඳ පළඳගත් සරම, බැනියම, රෙද්ද, හැට්ටේ වගේ එදිනෙදා ජීවිතයේ පාවිච්චි කරපු වස්ත්‍ර තමයි රංග වස්ත්‍රාභරණ විදිහට භාවිතා කරේ. ආභරණ විදිහට ඇටමාලයක් නැත්නම් හිසේ පළඳින මලක්, කරාමු දෙකක් වගේ සරල ආභරණ තමයි මේ ගැමි නැටුම් වලදී භාවිතා කරේ. මේ ගැමි නැටුම් වල යොදා ගන්නා ගායනයන්හි නාදමාලාවන් ඉතාම සරල නාදමාලාවන් වලින් යුක්ත වීම තවත් විශේෂ කාරණයක්. ඉතින් මේ සරල නාදමාලා වලින් යුක්ත වුණේ සියලු දෙනාටම එකතු වී ගායනා කිරීමේ හැකියාව ලැබෙන්න ඕන නිසා. ඒත් එක්කම සරල භාෂා ලක්ෂණ මේ ගැමි නැටුම්හි දැක ගන්න පුළුවන් වෙනවා. මේ සරල භාෂා ලක්ෂණ ඇත්තෙම ඒකට යොදාගනු ලැබුවේ මෙම සාමූහික ක්‍රියාකාරකමේදී හැමෝටම මේක තේරුම් යන්න සහ එකට එකතු වෙලා ගායනා කරමින් සමූහයක් ලෙස විනෝද වෙන්න අවශ්‍ය නිසා. අපි දැන් මේ ගැමි නැටුම් වලට අන්තර් අදාළ ගායනා මගින් මේ කරුණු සනාථ කරලා පෙන්වමු. ඒ සඳහා මම ඉස්සලාම මේ සරල රංග වස්ත්‍ර භාවිතා කර බවට සහ සරල නාදමාලා, සරල භාෂා ලක්ෂණ, සරල තාල ලක්ෂණ යොදාගත් බවට උදාහරණයක් විදියට කලගෙඩි කියන ගැමි නැටුමේ කලගිරි නැටුම යන ගැමි නැටුමට අදාළ ගායනයක් මගින් උදාහරණයක් පෙන්වන්නයි දැන් සූදානම් වෙන්නේ. ඉමල් සර්ට ආරාධනා කරමු ඒ සඳහා.
තන තන තන්දේ නා තන්දේ නානා තෙතන තන තන්දේ නා තන්දේ නානා අඳිමින් සුදුසේ ලය රැලි අල්ලා වඳිමින් ජයකුන් ජය සිකි පිල්ලා රිදී දිලනතෝ දුත් කන එල්ලා සැදීලියෝ කල ගෙඩි පිඹ පල්ලා තාන තන තම්දේ නා තම්දේ නානා එතන තන තම්දේ නා තම්දේ නානා.
හොඳයි දුවේ පුතේ, ඒ ගායනා කරේ කලගෙඩි නර්තනයට අදාළ ගායනයක්. මෙහිදී වචනවලදී අඳිමින් සුදුසේලේ රැලි අල්ලා, රැලි අල්ලලා අඳින සුදුසේලයක් ගැන සඳහන් වෙනවා. බන්දිමින් ජය කොණ්ඩේ සිකිපිල්ලා රිදී දිලෙන තෝඩුත් කන එල්ලා සැදීලියෝ කලගෙඩි පිම පල්ලා. මේ වචන ඇහෙද්දිම එහි වචන අර්ථය, මේ ගායනයේ අර්ථය නිතැතින්ම ඕනම පුද්ගලයෙක්ට පහසුවෙන් වටහා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේමයි මේකේ ගායනා කරේ මාත්‍රා තුනේ තනිතිතට. ඉතින් මාත්‍රා තුනේ තනිතිත කියන්නේ හරිම අපේ ජීව විද්‍යාත්මකවත් අපේ ශාරීරියේ නාඩි වැටීම, හෘද ස්පන්දනය සහ ඒ වගේ කාර්යයත් එක්ක ළඟින් යන තාල ලක්ෂණයක්. ඉතින් මේ ජන නැටුම් වල අපි නිතර දෙවේල දකින්න පුළුවන් තාලයක් තමයි මාත්‍රා තුනේ තනිතිත. පහසුවෙන් කෙනෙක්ට තාලය තැබිය හැකි තාලයක් විදිහට මේ මාත්‍රා තුනේ තනිතිත හඳුන්වන්න පුළුවන්. ඒත් එක්කම මේක කියවුන මේ යොදාගත්ත රංග වස්ත්‍රාභරණ ගැන, අඳිමින් සුදු සේලය රැලි අල්ලා, ඒ වගේම රිදී දිලෙන තෝඩුත් කණෙල්ලා, මේ වගේ මේ රංග වස්ත්‍ර පිළිබඳ සහ ආභරණ පිළිබඳ මේ කවියේදී විස්තර වුණා. ගැමි නැටුම්හි අන්තර්ගත ගායනාවල සරල භාෂා ලක්ෂණයක් තියෙනවා කියලා මට ඔප්පු කරන්න මං ඒ වගේම ගැමි නැටුම් වලට අදාළ නොවන සංකීර්ණ භාෂා ලක්ෂණ තියෙන ප්‍රශස්තියක කොටසක් ගායනා කරන්න කියලා ඉමල්සර්ට යෝජනා කරනවා. මොකද ඕගලන්ට වටහා ගන්න මොකද්ද මේ සරල භාෂා ලක්ෂණ හා සංකීර්ණ භාෂා ලක්ෂණ කියන එකේ කියන්නේ කියන එක වටහා ගැනීම සඳහා මං ආරාධනා කරනවා ඉමල්සර්ට ප්‍රශස්තියක කොටසක් ගායනා කරන්න කියලා.
චන්ද නන්‍යස තේජ කුංකුම ඇන්ද දීග ගානන් නුරතල ඉන්ද සතුරු අඳුරු පැහැර බන්දු කමල සේ.
හොඳයි, දැන් ඒකෙදි චන්දනම් යස තේජ කුංගුම, චන්දනම් යස තේජ කුංකුම කිව්වහම එකපාරටම මෙහි අර්ථය අරතරන් සරලව අපිට එකපාරට වැටහෙන්නේ නැහැ නේද දුවේ පුතේ? දැන් මෙහි භාෂා ලක්ෂණ ටිකක් ව්‍යක්ත විදිහට යොදාගෙන තියෙනවා. ඇන්ද දිග ගණන් උරතල, බින්ද සතුරු අඳුරු පැහැර, බන්දු කමල සේ. දැන් මේ අර අපි අඳිමින් සුදු සේලේ රැලි අල්ලා කියනවා වගේ පහසුවෙන් අපිට තේරුම් ගන්න අමාරුයි එකෙල්ලේම මේකේ වචනාර්ථය. ඉතින් මේ විදිහට භාෂා ලක්ෂණය ගත්තහම පස්සේ ගැමි නැටුම් වල හා වෙනත් ගායනාවල තියෙන ව්‍යක්ත භාෂා ලක්ෂණ වගේ නෙවෙයි ගැමි නැටුම් වල ඉතාම සරල භාෂා ලක්ෂණ තියෙන්නේ කියලා මේ උදාහරණ දෙක සංසන්දනය කිරීමෙන් ඕගොල්ලන්ට තේරුම් යනවා ඇති. අපි බලමු ඊළඟට මේ ගැමි නැටුම් මං මුලදිත් කිව්වා නිතතින්ම සාමූහිකවයි ඉදිරිපත් කරන්නේ. ඒකලව ගැමි නැටුම් එකක්වත් ඉදිරිපත් කරන්නේ නැහැ. සියලුම ගැමි නැටුම්, සිංහල ගැමි නැටුම් සියලුම අපිට දැක ගන්න පුළුවන් ගැමි නැටුම් සමූහයක් විදිහට තමයි ඉදිරිපත් කරන්නේ. සමහර ගැමි නැටුම් තියෙනවා යුගල් වශයෙන් තමයි මේක ඉදිරිපත් කිරීමේදී සමහර ගැමි නැටුම් වලට සුවිශේෂව යුගලක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන් ලී කෙලි නැටුම, කඩු නැටුම වගේ ජන නැටුම් වලදී හා එතකොට මීට අමතරව පතුරු නැටුම් තාලම් නැටුම් වගේ ජන නැටුම් වලදී ඇතැම් අවස්ථාවලදී යුගල් වශයෙන් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ යුගලක් අවශ්‍ය වෙනවා ඒ ගැමි නැටුමේ නර්තන කොටස් ඉදිරිපත් කරද්දී. අපි හිතමුකෝ ලීකෙලි නැටුම කියලා. ලීකෙලි නැටුමේදී නර්තන ශිල්පියා තමන්ගේ ප්‍රතිවාදියාට තමන්ගේ අත තියෙන රංග උපකරණ වශයෙන් භාවිත කරන ලී දෙක එකෙන් ඒකේ ලීයකින් ප්‍රහාරයක් එල්ල කරන විදිහට දක්වන්න පුළුවන්. එතකොට ප්‍රතිවාදියා එය අපි හිතනවා අපි කියනවා ඒකට හරස් කරනවා කියලා. නැත්තම් එය වලක්වන ආකාරයෙන් ඒකට ප්‍රතිචාර දක්වමින් වේගවත් තාණ්ඩව ලක්ෂණ ප්‍රදර්ශනය කරමින් මෙම නර්තනය චමත්කාර ජනකව කරගෙන යනවා. ඒ වගේම කඩු නර්තනය ගත්තහම කඩුව සහ පලිහ රංග උපකරණ විදිහට භාවිතා කරමින් කඩුවෙන් එල්ල කරන පහරවල් පලිහ යොදාගෙන වලක්වමින් මේ නර්තනය ඉදිරිපත් කරන අවස්ථා දැක ගන්න පුළුවන් වෙලා ඇති ඔයගලන්ටත්. ඉතින් මේ විදිහට මේ ගැමි නැටුම් වල සාමූහික වශයෙන් ඉදිරිපත් කරන බවට තොරතුරු ලැබෙන ගැමි නැටුම්හි අන්තර්ගත ගායනාත් තියෙනවා. අපි මේ උදාහරණයක් විදිහට ලීකෙලි නැටුමේ එන ගායනයක් දක්වන්න කැමති මේ සාමූහික වශයෙන් ඉදිරිපත් කරන බවට උදාහරණයක් ලෙස.